ඉතින් මේ ඇත්තටම ධර්මයේ තියෙන.
ඔව් ධර්මානුකූලව කතාව විස්තර කර. අරකත් ධර්මයෙන්ම තමයි. ඔව්. ඒ කියන්නේ මෙහෙම බෙදා බෙදනවා සම මාත්‍ය මේ මෙහෙම න්‍යායක් තියෙනවා. ඒ කියන්නේ ඒක සමාලලට අහු වෙලා ඇති. ලෝකයේ ඇත්තක් තියෙනවා. හරිද?
ලෝකයට.
ලෝකයට ඇත්ත නෙමෙයි. ලෝකෙ තුල ඇත්තක්.
ලෝකෙ තුල.
හරිද? ලෝකෙ තුල ඇත්තක් තියෙනකොට මේ ඇත්ත පේන්නේ නැහැ ලෝකයට. ඔව්. හරිද? ලෝකය හදාගත්ත ඇත්තක් තියෙනවා. ඒක හදාගත්ත මිසක් ඇත්ත නෙමෙයි.
හරි.
හරිද?
හදාගත්ත
හැබැයි ඇත්තයි කියලා හිතන්නේ නැහැ.
ඔව්. ඒක තමයි
ලෝකයට. ඒක ලෝකයට ඇත්තයි කියන්නේ.
එහෙම. එහෙම.
හරිද?
හරි.
ලෝකයක් ඇත්තක් තියෙනවා. ඇත්ත ලෝකයක් ඇත්ත නොපෙනෙන බවක් තියෙනවා. ඒ හින්දා ලෝකය හදාගත්ත
බව හින්දා හදාගත්ත.
ලෝකය හදාගත්ත ඇත්ත.
හදාගෙන ඇත්ත කියලා හිතන
ඇත්ත කියලා හිතන්නේ.
එහෙම.
හරිද? ඒක තුලද රැවටෙන බවක් තියෙනවා.
ඔව්. රැවටිලාමනේ.
හරිද? ඒක නෑ. දැන් ඒ හදාගත්ත එක රැවටිලා තමයි හදාගත්තේ.
හැබැයි
මේ හදාගත්ත එකට රැවටිලා ඉන්නවයි නෑවද?
ඒකෙත් ඒ විදිහට ගන්න නැතුව
ඒකෙත් ඇත්ත දන්නේ නැතුව රැවටෙනවා.
රැවටෙනවා. එහෙම පිරිසකුත් ඉන්නවා.
එහෙම පිරිසකුත් ඉන්නවා. එහෙම පිරිසකුත් ඉන්නවා කියලා කියන්නේ.
ඔව්.
දැන් උදාහරණයකට කියන්නේ විද්‍යාඥයෝ කියලා කියන්නේ.
හ්ම්.
දැන් විද්‍යාඥයෝගේ ගවේෂකයෝ ගිහිල්ලා හොයාගන්නේ මේ ලෝකය හදාගත්ත ඇත්ත, කියන්නේ ඇත්ත නොපෙනෙන නිසා.
ඔව්.
කියන්නේ ලෝකය ඇත්ත නොපෙනෙන නිසා ලෝකය හදාගත්ත ඇත්තක් තියෙනවා.
එහෙමයි.
ඔන්න ඔතෙන්ට නගම මේගොල්ලෝ එනවා.
හ්ම්.
මේගොල්ලෝ එතනින් එහාට යන්න බෑ. හ්ම්. එතනින් එහා පෙන්නේ බුදුහාමුදුරුවෝ. හ්ම්.
හරි.
පැහැදිලිද? හැබැයි මේ විද්‍යාඥයෝ කියන කෙනා ගවේෂකයෝ හොයාගන්න ටිකවත් හොයාගන්න බැරි පිරිසක් ඉන්නවා.
ඔව්. වැඩි පිරිසක් එහෙම.
වැඩි පිරිසක් ඉන්නවා. හරිද? ඒකම කිව්වේ. ඒකේද ඇත්ත නොදන්න පිරිසක් ඉන්නවා කියලා.
එහෙමයි.
හරිද? එතකොට
ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඊළඟට විද්‍යාඥයෝ කියපු එක තමයි.
කියපු එක තමයි හරි කියලා.
ඔව්.
හැබැයි ඒද හදාගත්ත ටිකේ ඇතුළේ ඉන්නේ.
ඔව්. ඒක හදාගත්ත එකක් කියලා දකින්න කොහොමද?
දකින්න බෑ. හැබැයි ඔතන විස්තර කර ගැනීම තියෙනවා.
එහෙමයි.
මොකද මේ ෆේස් කියන ස්ටේජ් කීපයක් තියෙනවා.
ඔව්.
එතකොට දැන් එතකොට ලෝකය ඇන්නේ තුන්වෙනි තැනේ.
හ්ම්.
ඇත්ත ලෝකේ ඇත්තම තියෙන තැන දකින්නෙත් නෑ ලෝකය.
ඔව්.
හදාගත්ත තැන දකින්නෙත් නෑ ලෝකය.
ඔව්.
හරිද? හදාගත්ත එක තුල තමයි දැන් මේගොල්ලෝ හදාගෙන ජීවත් වෙනවා. හදාගත්ත එක තුල නැවත හදාගෙන ජීවත් වෙනවා.
එහෙමයි. ඔව්. ඒක තමයි නිකම්ම ඔය
සාමාන්‍ය වර්ණ රූපයක් තියෙන තැනක ඇහැට පේන එකක් තියෙනවා. කියලා ඇත්ත තියෙන වර්ණ රූපේ කියන්නකෝ.
හ්ම්.
මේ ලෝකේ තියනවා නම් මේ පැත්තේ තියනවා නම් සතර මහා ධාතු කියන්නකෝ.
ඔව්.
තියනවා නම් ඇත්ත මං මේ උදාහරණයකට ඒකද නෙමෙයි ඈ.
ඔව්.
ඒකද නෙමෙයි.
පටන් ගන්න
පටන් ගැනීම සඳහා කියන්න ඕන නිසායි.
එහෙමයි.
හරිද?
හරි.
එහෙම සතර මහා ධාතු තියෙන දැනක පිහිටා තියෙන වර්ණ රූපේ කියන්නකෝ.
හ්ම්.
කියන සඳහා පමණයි ඈ.
එහෙමයි එහෙමයි.
වර්ණ රූපයක් තියෙන දැනක අපිට වර්ණ රූපයක් කියලා බේන්නේ නැහැ.
නැහැ.
හරිද? වර්ණ රූපයක් කියලා පේන්නේ නැතිකොට ඇහැට පේන රූපයක් කියලා හිතෙනවා අපිට. ඇහැට පේන රූපෙද මොකක්වත් කියලා නෙමෙයි දැන් මේ.
ඔව්.
ඇහැට පේන රූපයක් කියලා හිතෙනකොට අන්න ඇත්ත නොදැක්කම. වර්ණ රූප කතාවක් නෑ දැන් ඇහැට රූපයක් පේනවා. පේන රූපෙ මොකද්ද කියලා හදාගන්න එකක් කිව්වේ.
පේන රූපෙ
මොකද්ද කියලා හිතේ හදාගන්න.
හිතේ හදාගන්න. අර එළියේ තියෙන එක මොකද්ද කියලා
හිතේ. හිතේ හදාගන්න.
හිතේ හදාගන්න. හරි.
හරිද? දැන් හිතේ හදාගත්ත කියන්නේ පුටුව කියන එකනේ.
ඔව්.
හරි දැන් ඔන්න විද්‍යාඥයෙක් ගවේෂණය කරන මේ පුටුව කොහොමද හැදිලා තියෙන්නේ කියන තැනට. එයා යනවා අතෙන්ට ගිහිල්ලා මේ පදාර්ථයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ කියලා තැනට යනකම් යයි.
ඔව්.
හැබැයි මේ පදාර්ථය කියන එකට එහා තියෙන මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. පැහැදිලිද? අපි මොකද කරන්නේ දැන් පුටුව
කියලා? එයා පුටුව කියලා හිතාගෙන පුටුව ගැන නෙමෙයි මේ හොයන්නේ.
නෑ නෑ පුටුව කියලා හිතාගෙන පුටුව ගැනමයි හොයන්නේ මේ.
ලෝකෙටයි.
ඒකයි කිව්වේ අරකින් මෙහා කියලා.
ඔව්.
හදාගත් එක තුලමයි මෙහා
හොයන්නේ. හදාගත් එක තුල. හා. හදාගත් බොරුව තුල.
හදාගත් බොරුව තුල තියෙන්නේ මොකද්ද කියන්නේ? නැත්ත හොයනවා මෙයා.
එහෙමයි.
පැහැදිලිද? අර කියන දර්ශනයට හාත්පසින්ම මෙහා මේ කියන්නේ.
එහෙමයි.
හරිද? ලෝකය මේ පුටුව මොකද්ද කිය හොයන්නේ.
ඔව්.
පුටුවේ තියෙන වටිනාකම් පැත්ත ගන්න ඕනේ.
ඔව්. කැලෙන්න
ඒක ඇලෙන්න පුළුවන් ඒකත් එක්ක ගැටෙන්න පුළුවන් පැතිකඩයන් පිළිබඳව එයා නැවත එකක් දා ගන්න මේකට වටිනාකමක් දීලා මේකේ දැව මේ වටිනාකමක් දීලා මූල්‍ය මේ වටිනාකමක් දීලා ඔය කියන
ඕක අපි නිකන් මෙහෙම ගත්තොත් දැන් පුටුව පාවිච්චි කරන කෙනාට වඩා බාසුන් නැහැ දන්නවා
පුටුව කියන්නේ මොකක්ද හැදුනේ කියන්නේ
කොහොමද පුටුවක් හදන්නේ
කියන්නේ හැබැයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ පුටුව හදනවා කියන කෙනේ
ඔව් ඔව්
හැබැයි මේ
ඔක්කොම තුල තමයි
මේ ඔක්කොම ඉන්නේ ලෝකෙ ඇත්තෙන් මේ.
ඔව්. එයා දන්නවා ලෝකයට මේ තව ටික රවට්ටලා මේක වැඩි
ගන්න. මේක වැඩි කරලා මේක කරන්න පුළුවන් කියලා. ඒ හදවතේ මේක ඇතුලේ රවටන අනිත් සියලුම ලෝකයක්.
ඔව්.
එතකොට බලන්න කොච්චර දුරක් මේ ලෝකෙ රවටිලා කියන තැනකට ඇවිල්ලාද කියන්නේ.
එහෙමයි.
පැහැදිලිද? එතකොට ඔය කියන පරිසරයේ ඉන්න කෙනාට ලෝකෙ ඇත්ත දකින්නවා කියන එකක් කොහොම යන්න වේද කියලා හිතන්න.
එහෙමයි.
පැහැදිලිද
කියලා? පැහැදිලි ගැරි.
එතකොට මෙයාට මේ හැම එකක්ම විදගෙන යන්න වෙනවා. ඒ නිසා තමයි කමඨහම් පෙළ ගස්සනකොට අපිට භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ පෙන්ලාම තියෙනවා.
පියවරෙන්
පියවරෙන් පියවර යන්න ඕනේ කියලා. කමඨහම් පෙළ ගස්සනකොට පෙන්නනවා. ඒ කියන්නේ අපි කියන්නකෝ කෙස්ලොම් නියද සම්මස්නහර කියන තැනකට ගත්තොත් මේ පුටුවේ හැදිලා තියෙන්නේ මොනවද කියලා ගැලවුවා වගේ
කෑරි
ටික ගැලවුවා. හැබැයි ඒක යථාර්ථය නෙමෙයි ඒ. හැබැයි මේ රැවටිලා ඉන්න එකට එහා යථාර්ථය.
කිසි මට්ටමකට
ඒ කියන්නේ මේ රැවටිලා ඉන්න එකට එහා යථාර්ථයක් පෙන්නනවා.
එහෙමයි. එහෙමයි. හරි.
හරිද? කැලටික ගලව උතරණ්ඩි කියපුවම
ඕකයාට අයිති ඇත්ත පෙන්න.
ඇත්ත පෙන්න. හැබැයි ඇත්ත පෙන්නන්නේ
ඇත්තම ඇත්ත නෙවෙයි.
ඒ කියන්නේ මොන්ටිසෝරි ඉන්න ළම එකපාරම උසස් පෙළ පන්තියට ගිහිල්ලා ඉඳවනවා වගේ වැඩක් නෙමෙයි මේ කරන්නේ. උස සාමාන්‍ය يعني ළමයා ශිෂ්‍යත්ව පන්තියට යනකම් මට්ටමේ
මට්ටමට කියලා දෙනවා වගේ
ඒ පියවරෙන් පියවර යන්න ඕනේ. කිනා කිනාගේ කෙලස් මට්ටමේ හැටියට. ඉන්න තැන අනුව තමයි අරගෙන ගියේ. දැන් අපි අද කරනවා නම් කරන්නේ ওই ඔක්කොම ටික කරන්න ඕනේ කියලා කියයි. හැබැයි අපි දන්නේ නැහැ කෙනාගේ රැවටිල්ල තියෙන්නේ කොයි ස්ටේජ් එකේද කියලා.
එයාට ගෝචර
වෙන මට්ටම කොතනද කියලා. එතෙන්ටයි කමටහන දියුත්තු වෙන්නේ.
එහෙම.
ඒකයි අමාරුයි කියලා කියන්නේ හැමෝටම කියලා කමටහන් දෙනවා කියන එක කරන්න බෑ කියලා කියන්නේ ඒක. ඉන්ද්‍රිය පරෝපරයේත් ඥාණේ නැහැ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක්මයි තියෙන්නේ කියලා. අනිත් අයටත් කරන්න පුළුවන්. අර නිකන් කනාවට හරි වැඩ කරන එකක් වැඩ කරන්න පුළුවන්. මානසික මට්ටමේ. දැන් අපි කියන්නකෝ කාමාවචර මට්ටමේ මානසික මට්ටමට බැහැගත් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ලෝකෙ හම් වෙන විදිහයි රූපාවචර මට්ටමේ කෙනාට ලෝකෙ හම් වෙ වෙන විදිහයි දෙකක්. ඔව්
වෙනස් නේ
වෙනස්. රූපාවචර මට්ටමෙන් එහා ගිහිල්ලා අරූපාවචර මට්ටමේ මානසික මට්ටමේ ඉන්නවා නම් යම් කෙනෙක් ඒ කෙනාට අර දෙන්නටම වඩා හම් වෙන ලෝකෙ වෙනස්. හරිද? හැබැයි මේ තුන් දෙනාම ඉන්නේ ලෝකෙ කියන්න කිව්වම ලෝකෙද ලෝකෙ ඇත්ත දැකලා නෙමේ ලෝකෙ හදාගත්ත
බොරුකයි
මේගොල්ලෝ ඉන්නේ කියන්නේ. ඔන්න ඕකයි මම අර කිව්වේ මේ විද්‍යාඥයෝ කියලා මම නිකන් උදාහරණයකට ගත්තේ ඒ කියන කාරණාවයි. හැබැයි ඒගොල්ලොද හොයාගෙන ගිහින් තියන්නේ ඒක ලෝකයේ තුල ඇත්ත නෙමේ. ලෝකයේ තුල ඇත්ත නොදැක්ක නිසා හදාගත්ත රැවටිල්ලකම මේ හැම කෙනාම ඉඳලා තියෙන්නේ. හැබැයි මේ පිරිස ඉන්නේ එක එක ස්ටේජ් වල.
හැබැයි ලෝකෙම
ලෝකයේ තුල
බුදුහාඳුරෝ පෙන්නන්නේ ලෝකෙන් එතර
ලෝකෙන් එහා පැත්ත පෙන්වන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමයට යන්න නම් මේ සියල්ලගෙම යන්න වෙනවා ලෝකෙන් එහාට යන ක්‍රමයකට. හැබැයි ඒක ඔන්න උතනදී අපිට තියෙනවා මම අර කිව්වේ බාලන්ස් ඉන්න ළම يعني මොන්ටිසෝරි ඉන්න ළමයා ශිෂ්‍යත්ව පන්තියට එකපාර වාඩි කරන්නේ නැහැ කිව්වට හැබැයි මේ ඉලක්කය තියෙන ශිෂ්‍යත්ව පන්තියට නේද? මොන්ටිසෝරි ඉන්න ළමයාත් ශිෂ්‍යත්ව ටියුෂන් පන්තියට එක්ක යනවා.
ඉලක්කය දැනගන්න ඕන නේද?
ඉලක්කය අනිවාර්යෙන් දැනගත යුතුයි. හරිද? එතකොට ඉලක්කය පෙන්නලා දෙන්න ඕනේ මෙයා.
එහෙමයි. එතකොට යෑම සඳහායි මේ
ලෝකෙ ඇත්ත පෙන්නන්න ඕන.
ඔව්.
හරිද? එතකොට දැන් මෙතන ඉන්න කෙනාට අර පියවර ලොක්කෝම පහු කරලා ඇත්ත පෙන්නන්න ඕන.
එහෙමයි.
ඇත්ත පෙන්නලා හැබැයි ඇත්ත පෙන්වන්න දෙයක් පෙන්න බෑනේ.
පෙන්න බෑ.
එන මාර්ගයක් වනවන්න ඕන. ඔන්න ඔය මාර්ගය නැතිකම තමයි අද ලෝකෙට තියෙන ලොකුම ප්‍රශ්නේ කියන එක සුදස්සන හඳුන නිතර මතක් කරන්නේ ඒක.
මාර්ගෙත් නෑ ඉලක්කෙ පෙන්නේ.
ඉලක්කෙ පෙන්නලා නිවන කියලා පෙන්නයි. හැබැයි නිවන කියන්නේ මොකද්ද කියලා කතා කරන්න දන්නේ
නෑ. නෑ ඒක පෙන්නන්නත් ඉතින්
ඒක පෙන්නන්නත් බෑ. ඒක පෙන්නන්නත් ඇත්ත දැනගත්ත කෙනෙක් වෙන්න වෙනවනේ.
එහෙමයි.
ඒ කියන්නේ අද දක්ෂතාවය අනුව වචන ටිකට පද පෙරලි කරලා ඉවර වෙලා මේක මෙහෙමයි කියලා අර්ථකථන දෙන්න දක්ෂ වෙන්න පුළුවන්. හැබැයි හැබැයි වින්ම මොකද්ද කියන එක අපි කවුරුවක්වත් අත්විඳලා නෑ. උතරන ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි කියනවා සර් ලෝකෙට එක රහතන් වහන්සේමක් හිටියා නම් මේ මාර්ගයේ පිළිබඳව ඔක්කත් න්‍යාය පිළිබඳව ඔක්කත් ප්‍රශ්නයක් හිටින්නේ නැහැ කියන්නේ. මොකද අද ඕනතරම් රහතන් වහන්සේලා ඉඳී. ස්වර්ග ප්‍රලාපීලා ඉඳී. නමුත් තාම ශාසනයේ අනතුරේ.
ආ. අද ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. හිටියත් අඳුරගන්න බැරි මට්ටමක.
හිටියත් අඳුරගන්න බැරි මට්ටමක කියන තැනදී මම කියන්නේ මහත්තයා හිටියනම් ගියට ඔක්කත් මේ ශාසනයේ අනතුරට වැටෙනකන් ඉන්නේ නැහැ කියන එක. දර්ශනේ එළියට දෙනවමයි.
දර්ශනේ දෙනවා.
න්‍යාය එළියට දෙනවමයි මාර්ගය එළියට දෙනවමයි. උදකලා වෙන්නේ නැහැ. මම කියන්නේ ඒක අපි පැත්තකට දාමු. ඒක වෙනම කාරණාවක්.
ඔව්.
මේ
දැන් මේකේ ඔය කරුණේ දැන් අර ඒක එක එක අවස්ථාවල තමයි අපි ඉන්නේ.
අපි ඉන්නේ ඒ කෙනාගේ ඉන්න මට්ටමේ ඉඳන් ඉදිරියට යන්න වැඩපිළිවෙලක් අපිට තිබිය යුතුයි.
එහෙමයි.
හරිද? ඒ නිසා පෙන්නනවා පළවෙනිම කාරණාව හැටියට අපිට සම්මාදිට්ඨිය පුදව ගන්න. සම්මාදිට්ඨිය පුදව ගන්න කියන්නේ මේ යථාබුත ඥාන දර්ශන දකින්න තැනට. ලෝකේ කෙලවරට නොවිලින කෙනාට ලෝකේ ඇත්ත මොකද්ද කියලා බලන්න කියලා කියන තැන. එතෙන්ට ඇවිල්ලා නැත්තම් ඒ කෙනාට සම්මාදිට්ඨිය උපදව ගන්න බෑ එකපාරට. ඊළඟට මෙයා මොකද කළේද? සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස ඊළඟට මොකද්ද කළ යුත්තේ?
ලෝකේ කෙලවරට ඇවිල්ලා කියලා
ලෝකේ කෙලවරට කෙලවරට ඇවිල්ලා කියලා කියන්නේ අරූපාවචර මට්ටම් දක්වා මානසික මට්ටම් හැදිලා නා.
හා.
මේ කෙනා ලෝකේ කෙලවරකට ආපු කෙනෙක්, කෙලවර කරපු කෙනෙක්. කියන මට්ටමකට අරූපාවචර මට්ටම කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉදිච්ච කෙනා ගැන නෙමෙයි ඈ. ඒ කියන්නේ අපේ මානසික මට්ටමේ නාම රූප දෙකක් විදිහට දකින්න පුළුවන් මනසකට ඇවිල්ලා තියෙනවනේ. ඒ කියන්නේ රූපේ අතහැරලානේ නාම ධර්මයට හිත තියන්නේ අරූපයේ මානසික මට්ටම කියලා කියන තැනට. පැහැදිලිද?
හිතෙන් හදපු දෙයක්
කියලා. හිතෙන් හදපු දෙයක් කියලා හිත මරමුණු කරනවා මිසක මෙයාට බැහැර රූපයක් අරමුණු කරන මානසික මට්ටමක් නැතුව යනවා.
එහෙමයි.
එතකොට ලෝකේ කෙලවරකට ඇවිල්ලා කියලා කියන්නේ ලෝකේ මේ දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ, ගැටෙන්නේ තියෙන්නේ. නාම ධර්මයත් රූප ධර්මයත් දෙක අතර තමයි ලෝකේ දෝලණය වෙන්නේ. මුළු සමස්ත මුළු ලෝකයක් කියලා කතා කරනවා නම් සියලුම ලෝක අන්තර්ගත වෙලා තියෙන මේ නාම රූප දෙක ඇතුලේ. හරිද? කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් මේ මේ දෙක දෙකක් කියන දැනකට වෙන් කරගන්න. ඒ කෙනා ලෝකේ ගලවරක් දක්වා ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම ලෝකේ ඇත්තට ඇවිල්ලා නැහැ.
ඔව්. ඒ ಜಾති දෙක තියෙනවනේ.
ඒක නෙවෙයි ඇත්තට ඇවිල්ලා නැහැ. මම කියන්නේ ලෝකේ යථාර්ථය දැකලා නෙමෙයි. හැබැයි දැන් මෙයා හදාගෙන විඳින බවට ඇවිල්ලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ මේ හැම වෙලේම හදාගෙන රැවටෙන බවක් කියන කාරණාවක් දකින්න පුළුවන්. මට්ටමකට නුවණක් ඇති කරගන්න පුළුවන් පරිසරය හදලා තියෙනවා. තාම නුවණ නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ කොහොමද මෙයා ඒ තුනක් දාලා තියෙනවා. හැබැයි කැම්පස් සිලෙක්ට් වෙයිද නැද්දද කියන්න තාම දන්නේ නැහැ. මොකද රිසර්ච් කෝ එක දීලා වක්වත්තාව දීලා නැහැ එළියට මෙයා සුදුසුද නැද්ද කියන කාරණාව වගේ. හැබැයි මෙයා මේ පැත්තෙන් හදලා තියෙනවා දැන් විභාගේ. යස් යස් ඇවිල්ලා. හැබැයි සිලෙක්ට් වෙයිද නැද්ද කියන්න? දන්නේ නැහැ. අන්න ඒ වගේ පසුබිමක් කියලා හිතන්නකො. වෙන උදාහරණ නැහැ තිබුණා. තේරෙන උදාහරණ.
ඔව් නැහැ.
පැහැදිලි. ඒ වගේ මට්ටමකට ඇවිල්ලා වුණාට මෙයාට තාම සමහරවිට ඒ පැත්තෙන් යන්නත් පුළුවන් රැවටෙන්නත් පුළුවන්.
එහෙමයි.
ඒ පරිසරයේ තියෙනවා. මෙන්න මේ කෙනාට යථාභූත ඥාන දර්ශනේ බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ලැබුණොත්
අවබෝධ කරගන්න.
මේකයි කියලා මෙතනින් එහා පැතර වයින්න පුළුවන්. හරිද? එතන නොලැබුණොත් මේ කෙනාට බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා කල්ප කෝටි ගාණක් ඉන්න පුළුවන් නෙවෙයි.
එහෙමයි.
හරිද? ඒ එතෙන්ට මනස හැදිලා නැත්තම් ඉගෙන මේ නාම රූප දෙකක් කියන කාරණාවකට මානසික මට්ටම ගේන මට්ටමකට මෙයාගේ හිත බැහැරින් දිනු කරලා නැත්තම් මෙයාට ඊළඟ පියවරට එන්න
ඕනේ.
මෙතෙන්ට ඇවිල්ලා නැහැ තව. එහෙනම් එයා ඉන්නේ තව පල්ලෙහි. එතකොට එයාගේ ස්ටේජ් එක මොකක්ද කියලා බලන්න. මෙයා තාම රූප ලෝකේ තුල ජීවත් වෙන කෙනෙක්. මානසික
ඒ වගේ කෙනාට තමයි රූපේ කඩලා බින්දලා බලන්න.
රූපේ කඩලා බින්දලා බලන්න කියලා කිව්වේ සතර මහා ධාතු කඩලා බින්දලා බලන්න කියලා කිව්වේ. සතර මහා ධාතු වශයෙන් බලන්න කියලා කියන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතු වශයෙන් යම් තේරුමක් ගන්න කියලා පෙන්නන්නේ.
ඔව්.
ඒ කියන මට්ටම යාගේ පරිසරයේ තියෙන්නේ. ඊටත් වඩා
පල්ලෙහාට ගියාම මෙතනත් සතර මහා ධාතු අතනත්.
ඔව්. අජ්ජත් බහිද්ද ධාතු ධාතුයේ ධාතු නානත්වයක්
මිස පටවි මයි අරපටවි.
ඔව්. ඒ විදිහට බලනවා කියන මට්ටමකට පුළුවන් කතා කරන්න. හරිද? හැබැයි මේ ඔක්කොම එකම කාරණාව තුල
ඔව්.
කෙනාගේ මට්ටම හැටියට.
ඔව්.
ඒ මට්ටමටත් පල්ලෙහි ඉන්නන් ඉන්නේ. ඒ කෙනාට මේ සමස්ත කයම නම් කාමාවචර නම් හම්බ වෙන්නේ මේ කයම කඩන්න කෙස් වලට ලොම් වලට නියම වලට දස් වලට එතනද කාම වස්තු වලටමයි කැඩෙන්නේ. හැබැයි මෙයාට කඩපුවම අර සමස්තයක් වශයෙන් හම්බ වෙන කාම වස්තුවකට ඇලෙන බබ නැති වෙ යනවා අර ටිකෙන් වෙන් කරලා ගත්තා.
ඒක අර ටිකක් නීවරණයටපත් කිරීම.
නීවරණයටපත් කිරීමක් සහ විදර්ශනා ඥාන දර්ශනයකින් විදගෙන යන්න පුළුවන් ඉඩ හදන්නේ. ඉගෙන ලෝකේ රැවටිලා තියෙන පැත්තක්
තියෙනවා.
එහෙම. අපිට සාමාන්‍යයෙන් ගත්තහම පළවෙනිම කාරණාව විදිහට පෙන්වන්නේ සක්කාය දිට්ඨිය. එහෙම. සක්කාය දිට්ඨිය තියෙනවානේ 20 ආකාරයකට.
එහෙම.
ඒතොර 20 ආකාරයක සක්කාය දිට්ඨිය අපිට රූපේ පිළිබඳව තියෙනවා හතර ආකාරයක්.
ඔව්.
වේදනාව හතර ආකාරයක්. සංඥාව සංකාරය විඥානය මේ පහ හතර ආකාරයෙන් ආවනේ 20 වෙන්නේ. එතකොට අපි ඉලක්කයේ මේ 20ම දුර
වෙන්නේ. 20ම කැඩෙන්නේ.
20ම කැඩෙන්නේ. ඔව්. හරිද?
හැරී ඉතුරුනක් තියෙනවා.
හැරී ඉතුරුනක් තියෙනවා කියලා කියන එක අනිවාර්යම පැහැදිලි. එතකොට මේ පහේ තියෙන සක්කාය දිට්ඨිය දුරු වීම පිණිස අපිට එතකොට මේ පීවරෙන් පීවර අපේ තියෙන මට්ටම මොකද්ද කියන තැනකට එන්න
ඕනේ.
දැන් අරෝපාවචන මට්ටමේ ඉන්න මානසික මට්ටමකට හිතේ දියුණු වෙච්ච කෙනෙක් නම් ඒ කියන්නේ මේ ශාසනයෙන් බැහැර. ශාසනයෙන් බැහැර අරෝපාවචර මානසික මට්ටමකට හිත දියුණු කළා නම් මේ කෙනාගේ තියෙන්නේ. හරිද? ඒ කෙනාගේ රූපය රූපය පිළිබඳව තියෙන සතරාකාරයක සක්කාය දිට්ඨිය බැහැගන්න හේතු නැහැ. සක්කාය දිට්ඨිය නැ නෙමෙයි බැහැගන්න හේතු නැහැ.
බැහැගන්න රූපේ නැහැ.
රූපේ නැහැ. හේතු නැහැ කිව්වේ ඒකයි.
එහෙමයි.
හරිද? එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හතර තමයි මෙහාට තියෙන්නේ. එහෙමයි. හරිද? ඒකද වේදනාව මෙහාට තියෙන්නේ මන ආයතනක සම්බන්ධ වේදනාවක් විතරයි. ඔව්.
කයින් එන්නේ නැහනේ.
අනිත් ආයතන පහම වැහිලා මෙහාට. එතකොට මෙහාට බලන්න තියෙන ඉඩ අඩුයිනේ. පරාසය අඩුයිනේ මෙහාට බලන්න තියෙන.
එහෙමයි.
පුරුල් පරාසයක් ඇතුළත බලන්න තියෙන ඉලක්කය අඩුයි. මොකද පරාසය ඉඩාඩු නැහැ. පරාස වැඩි වෙනවා. මනස කියන තැනට එනකොට මන ආයතනේ පරාස වැඩි වෙන්නේ. බලන්න පරමාවේ. නමුත් බලන්න තියෙන පරිසරය ගොඩක් වැඩි වුණාට ඉලක්කය කයිනේ. අපිට පරාසෙත් වැඩි වුණාම ඉලක්කය ගොඩක් වැඩි වෙනානේ. හැමතැනෙම ගුටි කන්න වෙලානේ. අතන එක තැනකින් විතරයි ගුටි වදින්නේ.
ඔව්.
පැහැදිලි. ඒ වගේ එහෙම එහෙම ගත්තාම පල්ලෙහැට කාමාවචර මට්ටමේ ඉන්න කෙනෙකුට තමයි කෙස්ලොම් නියදස්සන් මාස්නහර වශයෙන් බලබලා මේකේ තියෙන ස්වභාවය
කාමරෝගයට අදාළ දේ.
අදාළ දේවල් ටික කඩ කඩ බලන්න කියලා කියන්නේ. ඒකෙන් සමතෙන් තමයි එන්නේ. හැබැයි මේ සමත ඉලක්කෙ කොතෙන්ද?
විදර්ශනා.
විදර්ශනා කියන තැනට ගේන්න නෙමෙයි. එතකොට ඒකට ගේන්න ගෙනල්ලා තියෙන මාර්ගය තියෙන්නේ. ඉන්නකෙ විදිහට ඉන්නවා. ගෙනත් තියෙන මාර්ගය ඇතුළෙන්මයි අපිට විදගෙන යන්න පාර දීලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා සපත කමටහන කරලා ඉවරලා ඒක නතර කරලා විදර්ශනා වෙනම පැත්තක කරන්න කියලා එකක් එහෙම නෙමෙයි. මේක ඇතුළෙම විදර්ශනා ගහගෙන යන්න පුළුවන් පැත්ත ඉඩ හදලා
තියෙනවා. මේ විදර්ශනේට තමයි මේකෙන්
ගෙනියන්නේ. මේකෙන් ගෙනියන්නේ තෙන්ද. එහෙම නැතු අපි කරන්නේ සමත භාවනාවක් වෙනම කරලා.
ඔව්.
වෙනම විදර්ශනාවක් කරන්න යනවනම් මේ මොකද ඒ වෙනම එක කියන එක ගැන බලන්න වෙනවා. ඒකම කිය එහෙම න්‍යායක් මේ වෙනකොට දැනට අහුවෙලා තියෙනවා. කොයි ටික කලින් කතා කරේ නැහැ. පැහැදිලිද ඔහොම කියන්නේ?
පැහැදිලි පැහැදිලි. නෑ එතකොට අර මූලික මට්ටමේ ඉඳන් ටික ටික අරහිත යන
කියලා. ඔව් ඉස්සල්ලාම පිරිසිදුව දැනගන්න ඕනේ තමන් ඉන්න පරිසරය මොකද්ද කියන එක. ඒ කියන්නේ තමන්ගේ හිත පවතින පරිසරයේ කොයි පරිසරයකද තමන් ඉන්නේ කියන එක ආයතන හයත් එක්ක ඇසුරු කරමින් තමන්ගේ මනසට තියෙන රැවටිල්ල කොයි මට්ටමකද කියන එක අඳුනගන්න ඕනේ ඉස්සල්ලා.
එහෙම.
එහෙම ඒක අඳුනගන්න බැරි වෙච්ච කෙනෙකුට කීයටවත් මේ මගේ යන්න බැහැමයි නිවන් දකින්නවා කියන තැනකට යන්න බෑ ඒක නා දී හේතුක අහේතුක විය යුතුයි ත්‍රි හේතුකයි නම් ඒ කෙනාට තමන් ඉන්න තැන කොතනද කියලා අඳුනගන්න
පුළුවන්.
ඒ කියන්නේ කතා බහ කරන දැනුම නෙමෙයි. දැන් මට කතා කරන්න පුළුවන් දැනුම් පරාසයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කොච්චර දැනුම් පරාස කතා කරත් මම ඉන්න පරිසරෙම මට අඳුනගන්න බැහැ නා.
ඔව්. ඒක කාම ලෝකේ කියන
එක. ඔතන කාම ලෝකෙත් කොතනද කියන එක ඉන්නවා. කාම ලෝකෙත් උග්‍රවම මට්ටමකටද තියෙන්නේ? එහෙම නැත්නම් ඒකේ තියනවද කාම මට්ටම අඩුවෙන්ද වැඩියෙන්ද ද්වේෂ මට්ටම අඩුවෙන්ද වැඩියෙන්ද ඇලෙන ගැටෙන බව අඩු වැඩි බවක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි චරිත නානත්වයක් බුදුහාමුදුරු දේශනා කරනවානේ. ඒ කියන්නේ රාග චරිත කීක අපි චරිත නානත්වයක් දේශනා කරන්නේ. ඔන්න ඔය චරිත නානත්වයට අරම අපිට එන්න තියෙන එකම තැන පොයින්ට් එක.
ඒ අර මූලික මට්ටමේ.
ඒ කියන්නේ රාග චරිතය තියෙන කෙනාට දේශේ එන්නේ නැතුව නෙමෙයි, මෝහේ නැතුව නෙමෙයි. නමුත් ඒක නැගින් සුලභ වශයෙන් තියෙන්නේ මොකද්ද කියන කඳුලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ බහුලව හිත ඇසුරු කරන්නේ කොයි විදිහටද කියන එකයි. ඒ චරිතය අඳුරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් දේශ චරිතය තරහම විතරයි ඒ කෙනාගේ වෙන මොකුත් නැහැ කියලා එහෙම නෙමෙයි.
එහෙම වෙන්න බෑ.
නැහැ. ඔය කියන චරිත හයම අපි ළඟ තියෙනවා.
හැබැයි
අඩු වැඩියක් ඇතුව.
චරිතයවට මතුවේ.
ඔය චරිත කියලා වෙන් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඉන්ද්‍රිය ධර්ම ටිකනේ. ඉන්ද්‍ර ධර්මයන් නැති පැත්තනේ පෙන්වන්නේ, නීවරණ වලට යට වෙච්ච පැත්තක් පෙන්වන්නේ. ඒ පැත්තයි අර ප්‍රඥාචාරික, කියන්නේ ඒ විදිහේ බුද්ධ චරිත කියලා පෙන්වනවා. ප්‍රඥාව පැත්තට නැඹුරු වෙච්ච මට්ටමකින් කෙනෙක් ඉන්න හරිය බුද්ධි මට්ටමකින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒ කෙනාට ඉක්මනින් ගමන යන්න පුළුවන් පරිසරයක් හදාගන්න පුළුවන් වෙයි. රාග චරිත ඉන්නවා, දේශ චරිත ඉන්නවා, මෝහ චරිත ඉන්නවා, සද්ධා චරිත ඉන්නවා. සද්ධා චරිත කියන්නේ අර යහපත් පැත්තට නෙවෙයි, හොඳ පැත්තටනේ. ඔතන සද්ධාචරිත කියලා දැන් මම සද්ධාචරිතයක් කියලා කියනවා. මම සද්ධාව තියෙන්නේ බල්බහම් පූජා කරන පැත්තට, වන්දනාමාන කරන පැත්තට, 84,000 පහම් පිංකම් කරන පැත්තටද මගේ සද්ධාව තියෙන්නේ කියන එක එතන බලන්න ඕන.
අද සද්ධාව කියන්නේ ඕකටනේ.
ඕකටනේ. නමුත් එතන සද්ධාවක් තමයි. බුදුහාමුදුරුවෝ පිළිබඳ විශ්වාසයක් තියෙනවා.
ඔව්.
ඒ විශ්වාසයත් එක්ක මම මොකද්ද කළ යුත්තේ කියන එතන ඉඳන් යනවා. කියලා ඔන්නෝ
ඒක ටිකෙන් ටික
ටිකෙන් ටික වැඩෙන්න ඕනේ තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ දැකලා එන මට්ටමකින් සද්ධා වැඩෙනවා.
එතකොට සංඥාංශ දැන් මේ ආයතන බලන පැත්තකට එනකොට සෑහෙන උඩකට
ඇවිල්ලා.
ඇවිල්ලානේ නැත්තම් බලන්න බෑනේ, තේරුම් ගන්නත් බෑ.
අනිවාර්යෙන් උඩකට
ඇවිල්ලා. ඔව්.
උඩකට ඇවිල්ලා කියලා කියන්නේ මාර්ගඵල පැත්තක්
නෑ.
ඊටවක්වත් නැහැ.
ලෝකෙට අයිති
ලෝකෙට ලෝකෙට අයිති පැත්තේ
අර කෙලවරට කිට්ටු වෙලා වගේ
කිට්ටු වෙලා වගේ කියන්නේ අපි ලෝකෙ මෙහි පැත්තේනේ හොයන්නේ
එහෙමයි
මේ පැත්තේ හොයන ලෝකෙක මෙහි හොයනක නතර කරලා මේ
පැත්තේ බාහිරේ හොයලා වැඩක් නැහැ කියන එක පේනවනේ එතකොට
අර සූත්‍ර දේශනාව නම මතක නැහැ මට මේ රෝහිතස්ස
රෝහිතස්ස
රෝහිතස්ස කියන්නේ ලෝකෙ කෙලවර හොයන්නේ
ඔව්
ඒක හරිය ලස්සනට වෙන්නුනානේ මේ පාගමණින් කවදාක්වත් කියලා ලෝකෙ කෙලවර මේ පැත්තට යන්න බෑ කියලා.
එහෙමයි.
එතකොට එතනින් හරවලා තියෙනනේ ලෝකෙ කෙලවර ওই පැත්ත නෙමෙයි මේ පැත්තෙත් කෙලවරක්. මේ කෙලවරක් කිව්ව දෙපැත්තක් තියෙනුන්නේ. කෙලවරවල දෙකක් තියෙනවා. එක කෙලවරක් විතරක් තිබුණොත් අනිත් කෙලවරක් නැහැ කියලා අපිට කියන්න බෑනේ. දැන් යමක කෙලවරක් කියලා අපි සීමා කරනවා නම්
ඔව්. පටන්ගත්තු පැත්තකුත්
අවසානන පැත්තකුත් තිබිය යුතුයි.
එහෙමයි.
හරිද? එතකොට මෙයා ගියේ මේ කෙලවර හොයන්න මේ පැත්තේ කෙලවර හොයන්න කියලා.
ඔව් ඔව්.
හරිද? දැන් කෙලවර කියලා කියන්නේ අපේ උදාහරණයකට ඇහැට පේන කෙලවරක් අපි කියමුක හැතම්ම හතරක් පහක් වෙනවා කියලා ඇහැට. එක දැන්නට පේනවා නම් හැතම්ම හතරක් පහක් කෙලවර වෙනවා කියලා. අපි කියමු කිලෝමීටර් 10ක්ම වෙනවා කියලා උඩරිම ඇත. එතෙන්ට ගියපුවම මම එතන ඉඳන් බලපුවම තවත් ඈත කෙලවරක් පේනවානේ.
ඔව්.
එතකොට කවදාකවත් මේ පැත්තෙන් කෙලවර ඉවර කරන්න බෑ. පාගමනින් ඉවර කරන්න බෑ කිව්වේ ওই පැත්තේ කියලා.
ඔව්.
හරිද? හැබැයි මේ සියලුම රූප ටික ඇවිල්ලා කෙලවර වෙනව නැහැ ළඟ. ඇහෙන් ඇතුළටයි තියෙන එකක්වත් පේන්නේ නැහැ හැට. ඇහැ ළඟමත් ඇහැට ඇතුළෙන්වත් දශමයක් පේන්නේ නැහැ හැට.
නැහැ.
එහෙනම් පේනවා කියන එකේ කෙලවර අර පැත්තේ කෙලවරකුත් තියෙනවා වගේම පේනමානේ මේ පැත්තේ කෙලවරකුත් තියෙනවා වගේම පේන දේ තුළ මේ පැත්තේ කෙලවරකුත් තියෙනවා.
හ්ම්.
ඒක බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම මේ පැත්තට හරවම වෙයි ඉන්නේ. මේ පැත්ත අපිට ඕන වෙලාවක බලන්න පුළුවන්. අරේ බලන්න අපි ආ යුතුමයි.
ගිහිල්ලා ඉවර කරන්න.
ගිහිල්ලා ඉවර කරන්න. පැහැදිලිද? එතකොට මුළු ලෝකයක් කෙලවර වෙන්නේ මුළු රූප ලෝකෙම කෙලවර වෙන්නේ ඇස ඉදිරි පිටින් ඉන්නේ.
එහෙමයි.
එතකොට මුළු රූප ලෝකෙම කෙලවර කරා ඇහැගාවට. ඇහැ ලෝකෙ කෙලවරයි කියන්නේ ඒකයි.
එතන අනිත් එක ලෝකයයි ලෝක සමුදයයි කියලා.
ලෝක සමුදයක් වෙන්නවනේ.
ඔව්. ඒතර ඒකත් වෙනුත් නැහැ.
මේ පැත්තට හරවනවා ඒක. මොකද මෙතනම හදා ගන්න කාරණාවක් නිසා. හදාගෙනම බලන නිසා. පැහැදිලිද? එතකොට මේකෙන් හරවලා තියෙන මේ පැත්තට පින්නන්න. ආයතන 6ට හරවනවා කියලා කියන්නේ මේ මේ පැත්තේ තියෙන සියලුම දේ එකපාර නතර වෙලා කඩන් වැටෙන්න ඕන මේ පැත්තට හැරෙනකොට.
හරියටම දැක්කොත්.
හරියටම දැක්කොත්. ඒ කියන්නේ ඒකෙන් තැනට එනවනะ. ඒ කියන්නේ ආයතනයන් හරියට දකින්නවා.
හැබැයි ඔක නුවණ තියෙනකොට බලන්න පුළුවන්කම
තියෙනවා. බලන්න පුළුවන්කම තියෙයි. හැබැයි බලන්න පුළුවන්කම තිබුණාට අපි ජීවත් වෙන්නේ අර පරිසරේ නේ. එතකොට මේ පරිසරයට විසඳුමක් කරන්න නැතුව නේද අපි මේ පරිසරයට ඇවිල්ලා ඉන්නේ. හරියට නිකන් ගේ වටේ කැලේ වැහිලා තියද්දි අපි වෙනදනක සුද්ධ කරලා ඉවල ආයෙත් ගේ ඇතුළට ඇවිල්ලා ඉන්නවා වගේ වැඩක්. අපි ඉන්න දනත් එක්ක යනවා. ඒකයි මම අර කිව්වේ මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර හරියටම ආයෙ තියෙනවා. අපිට මේ කියන තැනට මේ කියන තැන වෙනෙහි කරාට කමන්නේ නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මෙනෙහි කරන එක නෙමෙයි ප්‍රශ්නේ තන. අපි නිවන පිළිබඳව එන එතන ඒ කියන මට්ටම මෙනෙහි කරා කියන එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. යථාභූත ඥාන දර්ශනයෙන් පෙන්නනවා නම් මේකයි ඇත්ත සම්මා දිට්ඨිය මෙන්න මේකයි කියලා පෙන්නනවා නම් චතුරාර්ය සත්‍ය මේකයි කියලා පෙන්නනවා නම් ඒ ධර්මතාව මෙනෙහි කරන එක කිසි ප්‍රශ්නයක් නෙමෙයි. මානසිකාරයක් කියන එකට කිසි ගැටලුවක් නැහැ කුසල ආරම්මණයක් නේ. ඒක කිසි ගැටලුවක් නෙමෙයි මම කියන්නේ. හැබැයි ඥාන දර්ශනයේ උපදින්නේ මෙනෙහි කිරීම කියන උතර මෙනෙහි කරහම නෙමෙයි. ඒ කියන්නේ මේ ඉන්න පරිසරයෙන් කවද්ද මිදෙන්නේ? ඒ කියන්නේ මෙතන රැවටිල්ල දුර වෙන්න මෙපැයි. දැන් මේ හිතන්නකො. දැන් මම මෙහෙට වෙලා ඉන්න ගමන් රස්සාවක් කරලා හම්බ කරන මිනිස්සෙක් ඒ මිනිස්සයා හම්බ කරන දේ ගැන හිත හිත ඉන්නවා කියන්නේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ හිතන්න කිසිම ප්‍රශ්නයක් නැහැ නිදහස තියෙනවනේ.
ඔව්.
ඒක නා කෝටි ගණන් හම්බ කරනවා කියන්නේ. හම්බ කරගෙන මේ මිනිස්සයා කොච්චර දිනු වෙනවද කිකේ හිත හිත මං දශමයක දිනුවක් වෙයිද කියන්නේ.
නැහැ. හම්බ කරන්නේ
නැහැ. හම්බ කරන්නේ නැහැ. එහෙනම් ඒක ඉලක්කේ එතන තියාගෙන ඒ කියන තැනට මම එනනම් මම මෙතන ඉඳන් එතෙන්ට යන්න ඕන. හැබැයි මෙතන මගේ තියෙන අඩුපාඩු ටික හැදුන්නේ නැත්තම් මම එතෙන්ට කොච්චර යන්න හදුවත් යන්න බෑනේ. මං කීනක තේරෙන්නවද නැහැ කාරණා.
කියන එක නම් තේරෙනවා මං එතන කල්පනා කළේ දැන්
දහම තුල අපි යම් අඩුපාඩුවක ඉන්න නිසා නේ අපි තාමත් මේ ලෝකය ඇතුලේ හිර වෙලා තියෙන්නේ.
එහෙම.
එතකොට මේ අඩුපාඩු මොකද්ද කියලා අපි දන්නේ නැතුව දහම යථාර්ථය අපි මෙනෙහි කර කර හිටියට මේ අඩුපාඩුව පිළින්නේ නැහැ.
දැන් වහන්සේ කියන එකේ අර පිළිවෙලකට යන්න ඕන කියන එකක් තියෙනවා. එතකොට දැන් අතන ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මේක ඉවර කරලම ඊළඟ එකට
ඉවර කරලම යනවා කියන එකම නෙමෙයි.
ඔව්.
ඉවර කරනවා කියන එකක් වෙන්නේ කොතනින්ද කියන සීමාව දන්නේ නැතිකමයි.
අවබෝධයක් ඇවිල්ලා මේකට අහු නොවෙන
අවබෝධයක් ඇවිල්ලා මේකට අහු නොවෙනකොට ඊළඟ පියවරට මම ඇවිල්ලා.
ඔව්.
ආය අමුතුවෙන් මම ඊළඟ පියවරකට යනවා නෙමෙයි. ඉන්නතන අවබෝධ ලැබනවා කියන
කාරණාවට
ඊළඟ පියවරට ඇවිල්ලා.
දැන් හරි ඉස්සෙල්ලා පැත්තෙන් බැලුවොත් කාම ලෝක වලින් ඉදෙනකොට
රූප ලෝකයට ඇවිල්ලා. ඇවිල්ලා. ඒක නම් හිතලාව නොවෙන්න පුළුවන්.
ඔව්. ඉතින් හැබැයි දැන් ඒකේ
නැහ මම කියන්නේ ඔය කියන තැන තුල ඇතුලේ කතාවක් වෙනවා තව නෝ කියද
කියන්නේ
හරිද ඕක තමයි ක්‍රමයේ කියලා දැන් අපි කතා කරන්නේ
එහෙම
හරිද
ඔව්
දැන් මම කියන කාරණා ඊට වැඩි වෙනස් කාරණා
ආ
ඒක මගේ තමයි මේ කාරණේ ඉවර නැහැ කියලා මාතර ගැටලුවක් ආව නම් ඒ ගැටලුව වෙන එක සාධාරණයි
ඔව්
හරිද සාධාරණයි කියලා කිව්වෙ මොකද දන්නවද එහෙම වෙන්න හේතුව ඒ කියන්නේ හැම කෙනෙක්ම එහෙමනම් කාමාවචර මට්ටමේ කෙනා රූපාවචර මට්ටමට යා යුතුයමයි රූපාවචර මට්ටමේ අභිගෝල අරූපාවචර මට්ටමට යා යුතුයමයි අරූපාවචර මට්ටමේදී තමයි නිවන් දකින්න වෙන්නේ
ඔව්
කියන ප්‍රශ්නේ නේ ඔයාලගේ
එහෙම වෙන්නත් ඕනේ නැහැ
එහෙම වෙන්න ඕනේ නැහැ හරිද එහෙම වෙන්න ඕනේ නැති වෙන්න හේතුව තමයි දැන් මේ කෙනාට අපි කියන්නකෝ මේ කියන පරිසරය තුල ඉන්නකොට මේ කෙනාට පෙන්වනවා නම් මෙන්න මෙතන තමන් ඉන්න පරිසරය මෙතනයි කියලා. ඒ පරිසරය තුල ඒ කෙනා රඳවන්නේ කාමයෙන් මිදෙන්න රූපෙට හිත තියලා හඳවන මට්ටමකින් නෙවෙයි නා.
අන්න හරියට. අවසන් තමයි
නේද? කාමයෙන් ඉන්න කෙනාට කාමයෙන්ම නිරෝධ කරන්න පුළුවන් තැනකට හිත දුන්නොත් එයා ඒතරින් නිරෝධයටයි හිත තියන්නේ.
ඔව්. කෙලින්ම
කෙලවරට.
තනිනුත් කෙලින්ම කෙලවරට.
කෙලින්ම කෙලවරට හිත තියන්නේ. හැබැයි කාමෙන් නිරෝධ කරනවා නම් يعني කාමයේ නිරෝධ කරලා නිවනට හිත තියෙන මට්ටමකට නිරෝධ කරනවා කියලා කියන තැනකදී මෙයාට තාම රූපාවචර රූපාවචර මට්ටම් ඉතුරු වෙන්න පුළුවන්.
ඔව්. ඒක වෙන්න.
හරි. ඒකයි සෝහන් වෙච්ච සකදාගාමි වෙච්ච කෙනාටත් රූපරාග අරූපරාග ඉතුරු වෙන්නේ.
ඉතුරු වෙනවා.
රූපරාග අරූපරාග දෙක ඉතුරු වෙනවා. හැබැයි මේක මෙයාට ප්‍රශ්නයක් නෙමෙයි.
ඔව්. දැන් මාර්ගය දන්නවනේ.
මාර්ගය තුල මෙයා යන ගමනේදී මේ දෙක නැති වෙනවමයි. නැති කරනවමයි නෙමෙයි නැති වෙනවමයි. ඒ කියන්නේ අනාගාමී මට්ටමකටපත් වෙනවා කියන එක තුලදී මේ කෙනා අනාගාමී ආරණ වහන්සේ රහතන් වහන්සේ නමක් බවටපත් වෙනවා කියන එක මෙයා කරත් නොකරත් වෙනවා කියන සිද්ධියක් වෙනනවනේ.
වහන්සේ ඉතත් ඔය කතාව නම් කිව්වා. ඒක ඔටෝමැටිකලි යන්නේ.
ඔටෝමැටිකලි කියලා කියන්නේ එහෙම කතාවේදී පෙන්වන්නේ මහත්ද අනාගාමී ආර්ය ශ්‍රාවකයා ගිහින් උපදිනන සුද්ධාවාසවල. සුද්ධාවාසවලදී මේ කෙනා පිරිනොම්ම පානෝ විනා.
ඔව්.
ආය ආපහු උපත්තියක් නැහැ කියන එකින් පැහැදිලිවම කතාවක් වෙනවනේ මෙයා කොච්චර කල්ප ගාණක් ඉන්න පුළුවන්.
ඔව්.
ආයු කාලේ උප්පරිම ආයු කාලයක් නෙතුනේ.
ආ.
සුද්ධවාසවල.
ඔව්.
ඒ කල්ප ගාන මිදලුණත් පිරුණම් පානවා කියන සිද්ධියමයි වෙන්න පුළුවන්
කරන්නේ. ඔව්. කමන්නේ ඒ කතාව පැත්තකින් තියන්න ඕනේ.
එතකොට මම එකයි කිව්වේ අර කියන කාමාවචර මට්ටමේ ඉන්න කෙනාට කාමයේ ඇත්ත පෙන්වන්න ඕනේ.
එහෙම.
ඒ ඉන්න පරිසරයේ ඇත්ත පෙන්වන්න.
ඒ ඇත්ත පෙන්න්නේ දෙවිදිහක්
තියෙනවා. ඒ ඇත්ත පෙන්නලා
ඔව්.
ඒ ඇත්ත පෙන්නලා
ඔව්.
ඒ ඇත්ත පෙන්න ගන ගමම්ම ලෝකෙ ඇත්ත පෙන්වන්න පුළුවන් එතනදී. ලෝකෙ ඇත්ත කියලා කියේ ලෝකෙ ඇත්ත දන්නේ නැතිකමෙන් හදාගත් එකක් තියෙනවා කියලා නේ කිව්වේ.
ඔව්.
ලෝකෙ ඇත්ත තියෙනවා ලෝකෙ ඇත්තක්. ඒ යථාර්ථය කියලා කියන ලෝකෙ ඇත්ත දකින්නේ නැතිකමෙන් හදාගත් එකක් තියෙනවා. මේ හදාගත් එක වැරදුත් ඇතුලේ නම් මේ තුන් දෙනාම ඉන්නේ.
ඔව්.
භූමි තුනේම ඉන්න තුන් දෙනාම ඉන්නේ මේ හදාගත් එක ඇතුලේ නේද? එතකොට මේ තුන් දෙනාට මිදෙන්න තියෙන මේ හදාගත් එකෙන් මිදෙන එක.
ලෝකෙ ඇත්ත පෙන්වන්න.
මේක මිදෙන එක මේක මිදෙන එකයි කරන්න ඕනේ. හරිද? මේක මිදෙන්න නම් ලෝකෙ ඇත්ත පෙන්වන්න.
ඔව්.
වෙන ක්‍රමයක් මේ තියෙන.
නමුත් මේ ලෝකෙ ඇත්ත පෙන්වන්න පුළුවන් මේ ආයතන පැත්තෙන් නේද?
ආයතන පැත්තෙන් පෙන්වන්න පුළුවන් ධාතු වශයෙන් පෙන්වන්න පුළුවන් ස්කන්ධ වශයෙන් පෙන්වන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන කියලා ක්‍රම තුනක් විතරයි වෙනවා තියෙන්නේ. ඔබ නිතර කතා වෙන වචන තුනක් විතර තියෙන නිසා ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් බලන්න කියලා ආයතන දෙක කියන්නේ නිතර නිතර ඔබ කතා වෙනවා
ඔය තුනේම එක වගේ
තුනේම එකමයි තියෙන්නේ නෑ නෑ එකමයි තියෙන්නේ
ඒ
කියන්නේ ආයතන වශයෙන් බැලුවා කියලා කියන කෙනාගේ ආයතන මට්ටමින් හම්බ වෙන පරිසරයකින් එයා බලන්නේ හැබැයි මෙයා ආයතන වශයෙන් බැලුවාම මේ එක එක ආයතනයක් ආයතනයක් ගන්න ස්කන්ධ පහ බලලා තියෙන්නේ
ඔව් ඒක තමයි
හරිද
ආයතනයක්
බලනවා ආයතනයක් බැලුවා කියලා කියන්නේ ස්කන්ධ පහ බලලා තියෙන්නේ එක ආයතනයකට ස්කන්ධ මහම බලන්න පුළුවන්. හරිද? මෙයාට ආයතන බලන්න බෑ කියන්නේ ස්කන්ධ ටික බලන්න බෑ කියන්නේ. මෙයාට ධාතු ටික දෙනවා. අටලොස් ධාතු කියලා කතා කරනවා.
ඒත් ආයතන.
ඒත් ආයතනවල ක්‍රියාකාරී. නෑ නෑ. ආයතන ආයතනේ ක්‍රියාකාරීත්වයෙන් බලන්නේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. මේ තුනට බෙදනවා මේක ආයතනේ. එකක් බලන්න බැරි වුණාම මේකේ කඩලා පෙන්නනවා මෙහෙම එකක් තියෙනවා.
ආයතන කිව්වම 6යි.
ආයතන කිව්වම 6යි. ධාතු කිව්වම 18යි.
ඒක 18කට බෙදලා
තියෙනවා. බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ තනි ආයතනයක් කියලා ගත්තාම මේ කෙනාට මේ එකක් තියෙනවා කියන තැනකින් නිහිටින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ කෙනෙකුට කිව්ව ගමන් මේ ඇහැ කන ආයතන ශරීරය මනස මෙහෙම ආයතන හයකින් අපි ජීවත් වෙන්න කියපු ගමන් කෙනෙකුට එන්න පුළුවන් මේ හයම අපිට තියෙනවා කියන එක පාරට.
ඔව්.
එකපාරට තියෙනවානේ අවස්ථාවට අනුකූලව එකක් උපදෙලා අනික උපදින්නේ මෙහෙම එකක් උපදෙලා එහෙම කියන සිද්ධියක් තියෙනවා කියන එක තේරෙන්නේ කියන්නේ. එතකොට මෙයාට මේක එකක් කඩලා පෙන්වන්න වෙනවා. ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මෙන්න මේ තුන් දෙනාගෙ එකතු වීමෙන් තමයි මේ ඇහැ කියන සිද්ධිය තියෙන්නේ. ඒ සිද්ධිය ඇතුළේ වෙන සිද්ධියක් වෙන්න බෑ. කියනක පෙන්වන්න නම් මේක කඩලා පෙන්වන්න ඕන දික් කරලා.
හා. ආයතන හයම
ආයතන හයේ ක්‍රියාකාරීත්වය කතා කරන්නේ. චක්කුම් පටිච්ච රූපේ උපජ්ජිත චක්කු විඥානං කියන තුනනේ ඔය කතා කරන්නේ. චක්කුම් පටිච්ච රූපේජ උපජ්ජිත චක්කු විඥානං කියන ඔය තුන තමයි කතා කරන්නේ. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු
කියලා.
ඔව්. ඔව්. එතකොට මේ ඇහි ක්‍රියාකාරීත්වය මේ කතා කරලා තියෙන්නේ. පැහැදිලිද? කෙනෙකුට ක්‍රියාකාරීත්වයෙන් අල්ල ගන්න පුළුවන්.
ඒකත් අර ලෝකෙට අයිති පැත්තනේ.
ලෝකෙට අයිති පැත්තමයි. ස්කන්ධ පහ කියන්නේ ලෝකෙට අයිති පැත්තමයි.
ඔය දෙකේම ස්කන්ධ පහ තමයි
බලන්නේ. ස්කන්ධ පහට තමයි ඉලක්කෙ තියෙන්නේ. කෙනෙකුට ස්කන්ධ පහක් විදිහට පේනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනේ කොතන යහු වෙන්න ඕනේ? ස්කන්ධ පහනේ යහු වෙන්න ඕනේ. එතකොට ස්කන්ධ පහ විදිහට අදා අපිට අහු වෙන්නේ නැති ස්කන්ධ පහ ඇත්ත නොදන්න කම හින්දා තමයි ආයතන ටික අපිට හැදිලා තියෙන්නේ. ඉගෙන ස්කන්ධ ටිකේ ආයතන ටිකනේ අපිට හැදලා තියෙන්නේ. කන්දානම් පාතු බව ආයතනනම් ප්‍රතිලාපය මුචිත ජාති කියලා කියන්නේ. යමක ඉපදීමක් ගැන කතා කරනවා නම් ස්කන්ධ පහත් එක්ක ආයතන හයගේ හට ගැනීම නිපදීම කියලා කතා කරන්නේ.
ජාති නැහැ. ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවා.
ඔව්.
ස්කන්ධ පහත් එක්ක ආයතන.
ස්කන්ධ පහේ පැවැත්ම සඳහා ආයතන ටික
හදනවා. ස්කන්ධ හදන්නේ ආයතන මොනවෙන්නේ?
ඔව්. ස්කන්ධ පහේ පැවැත්ම පිණිසයි ආයතන ටික හදලා තියෙන්නේ. විස්තර කරන්න ඕනේ දෙතික.
ඔව් ආයතන නම් ටික. ඒ දෙකේ සම්බන්ධය නම් මම හිතලා නැහැ පොඩ්ඩක්.
ඒක නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන.
එහෙමයි.
මේ හය මේ ටික ගත්තාම රූපෙට අනිවාර්යයෙන්ම ආහාරය අවශ්‍ය වෙන්නේ කබලින්කාර ආහාරය. රූපේ පවතින කබලින්කාර ආහාරය. රූපස්කන්ධය කියන ස්කන්ධයේ තියෙන සතර මහා ධාතුන්ගේ පැවැත්මනේ. කබලින්කාර ආහාරය කියලා පනවන්නේ සතර මහා ධාතු වලට. හරිද?
දැන් අපි ඔය කතා කරන්නේ එළියේ තියෙන රූප.
එළියේ තියෙන රූප නෙමෙයි මේ යථාර්ථයේ ස්කන්ධ රූපේ.
යථාර්ථයේ ස්කන්ධ රූපේ.
ස්කන්ධ කියන වචනේ තුල තියෙන සියලුම රූප අන්තර්ගත වෙලා. අපි යම්තා රූප කතා කරනවාද ඒ සියලුම රූප කැටි කරපුවාම තියෙන එකම උත්තරේ රූප කියලා එනවනම් ඒ එන එකම උත්තරේ තමයි මේ ස්කන්ධ රූප කියන්නේ. රූපස්කන්ධය කියන්නේ. ස්කන්ධය කියලා කියන්නේ එකක් නෙමෙයි මහත්ය ගොඩක එකතුවක්. ආ. මහා ජලස්කන්ධය කියලා ගත්තාම.
ඔව්.
ස්කන්ධ කියන වචනේ
ඒ ගොඩ කියන්නේ අර 11 ආකාරයක.
11 ආකාරයකට බෙදලා පෙන්වන්න පුළුවන්. ඕලාරික වශයෙන් සුකුම වශයෙන් හීන ප්‍රණීත ළඟ දුර අතීත වර්තමාන අනාගත කියලා ඔය විදිහට බෙදෙන කොටසක්
තියෙනවා. ඒ ගොඩක් හින්දා ස්කන්ධ නෙවෙයි.
ඒ ගොඩක් හින්දා ස්කන්ධ කිව්වත් වැරදි නෑ. දැන් එතකොට 28 ආකාරයකට බෙදන්නේ.
ඔව්.
රූපේ.
ආ.
ඒ ගොඩක් හින්දා කිව්වත් වැරදි නෑ. බෙදලා පෙන්වන්නේ හැම ආකාරයකම
රූපයක් තියෙනවා නම් අර
විදිහට බෙදන්න. සමස්තයේ මුළු සමස්තයේම ධර්මතාවය තුළ රූපේ කියලා කතා කරනවා නම් ඒ කතා කරන සියලුම රූප කැටි කරලා එකට ගත්තාම කියන එකට තමයි ස්කන්ධ රූප කියන්නේ.
සියලු ටිකම කැටි කරලා.
කැටි කරලා ගත්තාම
ඒ කියන්නේ අපි කයනෙක් රූපයක් තියෙනවා කියලා බාරගත්තොත් අර විදිහට කඩන්න පුළුවන් කිව්වොත්
ඒ කියන්නේ කෙනෙක් රූපයක් තියෙනවා කියන තැනකින් අද අපි කතා කරන මේ බහැර තියෙනවා රූපයක් මේ අල්ලන්න පුළුවන් රූපයක් මේ කියන ඒ රූප කතාවකින් නෙමෙයි මේ
කියන්නේ.
හරි ඒ මට්ටමකට විකාශය කරගන්න පුළුවන් මට්ටමකට තිබිච්ච පරිසරයක් තිබුණා නම් ඒ පරිසරේ නිර්මාණය වෙලා තියෙන රූප ධර්මයක් තියෙනවා.
රූප ධර්මයක්.
ඒක ධර්මතාවයක් මිස තියෙන වස්තුවකින් ගන්න එපා. හරිද? ඒක ඒ රූප ධර්මතාවයේ තුල ස්කන්ධය කියන එක තුල ඒ ධර්මතාවයේ තුල ඕන විදිහකට පෙනී සිටීමේ හැකියාව තියෙනවා. ඒ පෙනී ඉන්නේ විඥානයාගේ මායාවත් එක්ක. මේ එකම රූප සටහනක් දැකලා කෙනා කෙනාට එක එකව හිතා ගන්න පුළුවන් බව තියෙන්නේ නේද? දැන් අද
ඒ කියන්නේ මේ හිතට අරමුණ වෙන පැත්තද ඔය එතකොට
නෑ හිතට අරමුණු වෙන පැත්ත නෙමෙයි يعني අපි කියන්නකෝ දැන් බහැරින් ගන්නකෝ නාම ධර්මයන්ට බහැරින් තියෙන රූප ධර්මයි කියලා කතා කරන්න වෙන දණක් කියන්නේ එතන යම් පරිසරයක් අපිට හැදිලා තිනවන. ඒ කියන්නේ දැන් අද අපිට මේ බිත්තිය කියන එක බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙතන මේ තියෙනවා කියන තැනකින් අපිට සංඥා උපදවා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙතන එහෙම එකක් නැද්ද කියන තැනකට ප්‍රශ්නයක් කියනවා නේද?
ඔව්.
හරිද? එහෙම එකක් තියෙනවා නම් එහෙම තියෙනවා කියන තැනකින් අපි සංඥාවකින් කතා කරන්න නම් කතා කරන්නලා තියෙන්නේ නාම ධර්මයට සාපේක්ෂව. ඔව්. මොකද නාම ධර්මයෙන් එහෙම එකක් තියෙන බවට හඳුනාගත්තේ.
ඔව්.
එහෙම තියෙන බවට සංඥාවක් විතර නම් ඒ සංඥාවේ කෙලවර කරන්න වෙන්නේ රූපය කියන ස්කන්ධයට ගෙනල්ලා. රූපයෙන් ස්කන්ධ ධර්මතාවයට ගෙනල්ලා තමයි අතර කරන්නේ. ඒක ධර්මතාවයක් මිස ස්ථීර බෝධේ වස්තු දේවල් වලින් දකින්න පුළුවන් කමක් නෙමෙයි කියන එක. දැන් අපිට කියන්නේ විදුලිය කියන එක.
ඔව්.
කරන්ට් එක කියන එක අපිට පේන්නේ නැහනේ.
ඔව්.
හැබැයි නැහැ කියලා කිව්වොත්.
හරි. වැරදි.
වැරදි. තියෙනවා කියලා කිව්වොත් කෝ පෙන්වන්න කියලා කිව්වොත්.
ඔව්.
හැබැයි අපිට ඒක තියෙනවා පෙන්වන්න පුළුවන් කමදී ශක්තියක් විදියට.
එන
එකකින් හැදෙන ක්‍රියාකාරීත්වයකින් පෙන්වන්න පුළුවන්. ලයිට් එකක් පත්තු කරලා වෙන්න පුළුවන්, ෆෑන් එකක් කරකවලා වෙන්න පුළුවන්, මොනවා හරි ඉලෙක්ට්‍රොනික උපාංගයකට මේක සම්බන්ධ කළොත් විදුලිය තියෙනවද නැද්ද කියන එක ඒක හරහා පෙන්වන්න පුළුවන්. ඒකට රූපස්කන්ධය කියන එක අද අපිට පෙන්වන්න පුළුවන් වෙලා තියෙන හැම වෙලේ මේක ක්‍රියාකාරීත්වයකින් පෙන්වන්න පුළුවන් වෙලා
තියෙන. ඒ ක්‍රියාකාරීත්වය තමයි ওই බාහිර රූප තියෙන්නේ.
බාහිර රූප කියන්නේ ඒක. අර 11 ආකාරයකට බෙදන්නෙත් එහෙම එකක්. පැහැදිලිද ගන්න? එහෙම නැතුව ඒ කියන්නේ නැතුව අංශුවකට දාන්නවත් එපා. ඒ කියන්නේ අද විද්‍යාඥයන් පෙන්නන අංශුවක් කියලා ගන්නකොප. පරමාණුක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන තැනකින් හරි එහා ගිහිල්ලා
බාහිර කතාවක් නෙවෙයි.
නෙමෙයි මේ කියන්නේ.
රූප කියන ධර්මතාවය.
ධර්මතාවය.
මේ ධර්මතාවය පෙන්නන විදි තමයි ওই
බාහිර. ඒ පෙන්නන විදිහෙන් තමයි අපි අඳුන ගන්න පුළුවන් කියලා
දෙන්නේ. ඒක ආකාරය කිව්වොත් රූප ධර්මය පෙන්눔 කරන
රූප ධර්මයේ ඒ අවස්ථාවට පෙනී හිටින විදිය. ඒ කියන්නේ උපදව ගන්න පැත්තෙන්නේ පෙනී හිටින්නේ.